මීළඟට ගරු ඉන්දිකා ඒරත්නතුමා අමාත්‍යතුමා විනාඩි 8ක් කාලය.
බොහොමත්ම ස්තුතියි මුලාසනේ මන්ත්‍රීතුමනි. දැන් මේ මැතිවරණ ප්‍රකාශයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කතා කරද්දී අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමා කතා කරා එතුමන්ලා මාස 60න් අලුත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුරාවට එතුමාට පුළුවන්කම තිබුණා නම් එතුමාගේ නායකයින්ට පුළුවන්කම තිබුණා නම් වීවලට රුපියල් 50ක් සහතික මිලක් ගෙවන්න අදත් ඔයගොල්ලන්ගේ ආණ්ඩුව සමහර වෙලාවට තියෙනවා. ඒ වගේම අර්ථාපල වලට ওই විදිහට ගෙවන්න පුළුවන්කම තිබුණා නම් රබර් වලට ගෙවන්න පුළුවන්කම තිබුණා නම් තේ වලට ගෙවන්න පුළුවන්කම තිබුණා නම් ගරු මන්ත්‍රීතුමා මැරිලා ඉපදුනේ නැහැ වගේ කතා කරන්න ඔබ තමුන් ආන්සරේට පුළුවන්කම තිබුණා නම් මං හිතන්නේ ආණ්ඩුව තියෙනවා. ඒ නිසා ඔය කතා කරන්නේ ඕගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව පිළිගන්නේ නැති නිසා තමයි ඕගොල්ලන්ගේ ආණ්ඩුව තුල කිසිම විනිවිදභාවයක් කලමනාකරීත්වයක් සහ වගකීමක් තිබිච්ච නැති නිසා තමයි ඕගොල්ලන්ට අවුරුදු 4ක් 4මාරක් යන්න කලින් ජනාධිපතිවරයාත් ඒ වගේම ආණ්ඩුවත් නැතුව ගිහිල්ලා අද නිකන් බලාගත්තුවත බලාගෙන දින දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඊට වඩා ඒක ගැන කතා කරන්නේ ඔය අදහස් දැක්වීම පුත්තලමට ගැලපුණාට මම හිතන්නේ ඒක මේ පාර්ලිමේන්තුවට ගැලපෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ පොදු දේපල සහ රජයේ ඉඩකඩම් විකිණීම අතින් ඔයගොල්ලන්ගේ දැන් පත් කරගත්තු විපක්ෂ නායකයා කප්පිත්තේ දැන් පහුගිය දවස්වල මේ නිවාස අමාත්‍යාංශයේ නිවාස අධිකාරියේ අපි දැක්ක දෙයක් තමයි හම්බන්තොට ඉඩම් වලට අක්කරයට දානවා ලක්ෂ 30ක විතර මුදලක්. මේ ලක්ෂ 2.5ට 3ට විකිණෙන ඉඩම ලක්ෂ 30ක ගජමිතුරු අතරේ බෙදා ගන්න ඒ මේ මේ වැලියුේෂන් එක කරලා ඇස්තමේන්තු කරලා ගෙවනවා. හැබැයි මේ රාගම ගම්පහ දිස්ත්‍රික්ක ඉඩම් වලට ගෙවන්නේ ලක්ෂ 30යි. ඉතින් මේ විදිහේ මංකොල්ල කෑම මේ ආණ්ඩුව තුල සිද්ධ වෙලා තියෙනවා. මං මේකේ ඔබ තමුන්නාන්සේලාට පැහැදිලිවම කියන්නම් මේ නිවාස අමාත්‍යාංශ පුරා ඒ සිද්ධ වෙච්ච මහා විනාශය ආණ්ඩුව තක්සේරු කරනවා මිලියන 11කට මිලියන 3කට දෙනවා අනිකුත් සමාගම් වලට පෞද්ගලික ආයතන වලට ආණ්ඩුව තක්සේරු කරනවා මිලියන 9.5කට 10කට 4ක් දීලා අත යටින් ගනුදෙනු කරනවා. අර ඔය මුජබර් රහ්මාන් මන්ත්‍රීතුමා ඉන්න ඔය කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානට අල්ලපු වැටේ තියෙන ඉඩම ආයෝජකයෙක් මිලදී ගන්න සූදානම් වෙනවා 2005. 2005 සූදානම් වුණාම මේ ඒ ගිවිසුම ක්‍රියාත්මක නොකර 2016 2005 ඇස්තමේන්තුවට අතයට ගනුදෙනුවෙන් මේ ගනුදෙනු වෙනවා. මේ නිවාස අධිකාරියේ ඉඩම් ඒ වගේම බිල්ඩින් මෙටීරියල් කෝපරේෂන් එක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලක්ෂ 6500කට උගස් තියෙනවා. මේවා තමයි මේ ඕගොල්ලන්ගේ නායකතුමා කරේ. මට කියන්න තියෙන සිරිකොත බේරගන්න විකුණන එකෙන් සිරිකොත උගස් තියෙන එකෙන් බේරගන්න දැන් විපක්ෂයේ නායකතුමා දැන් මේ 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 විපක්ෂ නායකවරයා විදියට දැන් මේ නිලධාරින්ව ඒ වගේම සේවකයින්ව දොරට දානවා කියලා කිව්වා. ඒගොල්ලන්ට පත්වීම් දෙන්නේ නැහැ කිව්වා. ඒගොල්ලන්ව ස්ථිර කරන්නේ නැහැ කිව්වා. ඒගොල්ලන්ට සේවය දීලා නැහැ කිව්වා. ගෝල් ෆේස් එකේ හිටගෙන ඉන්නවා කිව්වා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව තුල ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත් කාලයේ නැවත යථාවත් කෙරුවනම් අදටත් ඒ සේවකයන්ට පඩි තියෙනවා. අදටත් ඒ සේවකයන්ට දීමනාව දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කිසිදු සේවකෙක් අපි වගකීමෙන් කියනවා 1000 ගාණක් ගැන කතා කරා 104යි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරන්න සුදුසු 104 දෙනෙක් ඉන්න ඕන දිස්ත්‍රික් කාර්යාලයට 1180ක් සේවය කරනවා. මේසයක් නැහැ, පුටුවක් නැහැ. කොහොම තමයි මේ අමාත්‍යාංශ කලේ? අද වෙද්දි අමාත්‍යාංශ තුල ඡන්දෙ පෙනි පෙනි රුපියල් 20000 ගානේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පුරාවට ගෙයින් ගෙට ගෙනිහිල්ලා බෙදනවා පුද්ගලයින් 3000 ගානකට රුපියල් 20000 ගානේ 13000 ගානකට රුපියල් 20000 ගානේ මේ ජනාධිපති අපේක්ෂකයා ඡන්දෙට පෙරේතකමේ ඡන්දෙට කෑදරකමේ ජනතාවට බෙදනවා. මේ රජයේ සල්ලි අහිංසක මිනිසු බදු ගෙවන සල්ලි මේවා තමයි බෙදන්නේ. මහා පම්පෝරිය නිවාස හැදුවා, චෛත්‍ය හැදුවා. මේ චෛත්‍ය වැඩසටහන මං හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ කතා කරා. ස්වාමින් වහන්සේලා වැඩම කරලා හිටියා පාර්ලිමේන්තුවට. එදා කතා කරා මම රට පුරා චෛත්‍ය 1000 ගාණක් මේ වෙද්දි හදනවා කියලා. සසුනට අරුණ නමින් හදනවා කියලා. අපි ළඟ තියෙනවා ওই විපක්ෂ නායකතුමාට එන්න කියන්න මේවා විවාද කරන්න. එතුමා කොහෙවත් කාමරයක ඉඳලා රූපවාහිනියෙන් මේක බලලා හරියන්නේ නැහැ. ඇවිල්ලා මේවට උත්තර දෙන්න කියන්න 1000 ගාණක් හදනවා කියපු මේ ඇමතිවරයා හදලා තියෙන චෛත්‍ය 2යි මුළු රටටම. ඉතින් ඒ නිසා මේ වගේ මේ විපක්ෂ නායකවරේ ජනාධිපති අපේක්ෂකෙක් දැන් කතා කරන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳයි, වැඩපිළිවෙල හොඳයි, දැක්ම හොඳයි. ඒකට අපිට පුළුවන් අගමැතිවරයා විදියට හරි ෂෝක් එකට තියෙයි. මේගොල්ලන් අරගෙන මේ ආණ්ඩුව මේ රජය ගෙනියන්න මේගොල්ලොත් එක්ක 40 ගාණක් එක්ක ආණ්ඩු කෙරුවා කිව්වා. 40 ගාණක් එක්ක ආණ්ඩු කරේ පූට්ටු කරගෙන එක එක ඈඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ තිබිච්ච ගෞරවය නැති කරලා ඉතින් එහෙම කරලා ඒකත් විනාශ කරලා අද වෙද්දි කතා කරනවා 97ක් තියාගෙන පාර්ලිමේන්තු කරන්න කියලා. අපි පාර්ලිමේන්තු කරනවා. හැබැයි ජනතා පරමාධිපත්‍යයට හිස නමනවා නම් ජනතාවගේ ඒ දුන්න ලක්ෂ 15කට වැඩි වැඩි ඡන්ද ගන්නට හිස නමනවා
නම් මේගොල්ලෝ
කරන්න ඕනේ මහමැතිවරණයකට යන්න පාර්ලිමේන්තු විසුරණ එක. හැබැයි පෙන්ෂන් එකට බය හින්දා ඒ වැඩ කටයුත්ත කරන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම කියනවා විපක්ෂ නායකතුමාට මේවට උත්තර දෙන්න අද රට විතරක් නෙමෙයි අද මුළු මහත් ජාතියම නායකාරයෝ කරලා තියෙන්නේ. මේ රට පුරාට ලක්ෂ ගානකට නිවාස හදන්න දෙනවා කියලා, ගෙවල් හදන්න දෙනවා කියලා, ලක්ෂ 5 ගානේ බෙදනවා කියලා, රුපියල් 20,000 ගානේ බෙදලා ලක්ෂ ගානක් අද රටේ මිනිස්සු අනාථය කරලා ඉන්නේ. ඒ රටේ මිනිස්සු කනකර උගස් තියලා දවසේ පොලියට සල්ලි අරගෙන 10ට 20ට පොලියට සල්ලි අරගෙන අද හිඟන්න බවට පත් කරලා තියෙන්නේ. මේවට විපක්ෂ නායකවරයාට උත්තර දෙන්න කියන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ 23ට වැටුණාට අපිට අදාළ නැහැ. මුළු රටටම මේ වසංගතය බෝ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේක විසඳ ගන්න මං හිතන්නේ ඒ එතුමා තුල තියෙනවා නම් දීපලක් හරි දීලා මේ රජයට මේ මුදල් අය කර ගන්න ක්‍රමයේ කියලා දෙන්න. ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මේ වෙද්දි පාඩුවෙන් පාඩුවට පත් කරලා මේ වෙද්දි මිලියන 200කට වැඩි ගාණක් මේ වෙද්දි ඇස්බස්ටස් ෂීට් වලටයි සිමෙන්ති වලටයි ගෙවන්න මේ පුද්ගලයා පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන් අරගෙන මේගොල්ලන් ඉස්සරහට දාගෙන තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මුළු රටේම නිවාස ව්‍යාපෘති 2560ක් විතර ආරම්භ කරන්න මුල්ගල තියලා තාම දීලා තියෙන ජනතාවට 250යි 300යි. ඉන්දියානු ආධාරවලින් නිවාස ඒකක 101ක් පටන් අරගෙන තාම ජනතාවගේ අතට පත් කරලා තියලා තියෙන මුලසුනේ മന്ത്രിතුමනි නිවාස ඒකක 4යි. ඉන්දියානු ආධාර දෙනවා, ඉන්දියාවෙන් සල්ලි දෙනවා, ඉන්දියාවෙන් මුදල් ලැබෙනවා. ඒ මුදල් ලැබලත් 2015 ඉඳලා 2019 වෙනකන් 101ක් ගම්මාන හදන මේ නිවාස චක්‍රවර්ති හදලා දීලා තියෙන 4යි. ඉතින් ඒ නිසා ඔබ තමුන්නාසලට අපි කියනවා මේ අපේ අයවැය අපේ මේ සෞභාග්‍යය
දැක්කේ කාලේ අවසානයි
කරන්න දෙයක් නැහැ. ඒක අවිවාදයෙන් ජනතාව පිළි අරගෙන තියෙන්නේ. මම අවසන් කරන්නම් මට තප්පරයක් දෙන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ සෞභාග්‍යය දැක්ම අපිට ක්‍රියාත්මක කරගෙන යන්න, ඉදිරියට යන්න, මේ උසාවිවලට මේ අධිකරණයට මේ අපහාස කරන එකට වග කියන්න ඕනේ. ඔය වෙන කවුරුත් නෙමෙයි, එතුමා තමයි සියලු රහස් හංගගෙන හිටියේ. එතුමා තමයි මේ මුළු පාර්ලිමේන්තුවේ 225 තුල කොකේන් පාවිච්චි කරන අය ඉන්නවා කියපුවාම අද වෙනකම් මේ නාමලේඛන එළියට දාන්නේ නැත්තේ. එතුමා තමයි මේ වැරදි කරන සියලු മന്ത്രിවරු උඩගෙඩි දුන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා කතානායකවරයාට විශේෂ ප්‍රකාශයක් හෙට දවසේ හරි කරලා කරුණා කරලා මේ පාර්ලිමේන්තු අපකීර්තියට පත් කරපු മന്ത്രിවරුන්ව එළිදක්වන්න කියන එක කියමින් මං හිතන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මං හිතන්නේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට සහයෝගය දෙනවා මිසක් කකුලෙන් අදින්න එන්න එපා කියන එක කියමින් මං නිනනවා බොහොමත්ම ස්තුතියි.
ඊළඟට ගරු අජිත් මාන්නප්පරම මැතුමා ඔතුමාට විනාඩි 9 කාලයක්
තියෙනවා. ගරු මුලාසන නිරුල මන්ත්‍රීතුමනි, පසුගිය 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කරමින් අධිකරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සවන් දීමෙන් මාව උබතෝ කෝට්ටේ ප්‍රශ්නයකට මතු වුණා. මේ ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ කාටද? එහෙම නැත්නම් ඔහුගේ දේශපාලන ඉලක්කය මොකද්ද? ඔහුගේ දේශපාලන දර්ශනය මොකද්ද? දැක්ම මොකද්ද කියලා ප්‍රශ්නයකට මාව මතු වුණා. මේකට හේතුව තමයි එතුමා මේ ප්‍රකාශිතා වැදගත් අදහසක් ඉදිරිපත් කරා. ඒ පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලන කළ දේශපාලන දැක්මක් පසකලා. ජාතීන් අතර ભેදේ වපුරනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යයට එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා කියලා ජනාධිපතිතුමා මේ උත්තරීතර සභාව මන්ත්‍රීවරුන් විමසා කතා කරා. නමුත් මේ ඉල්ලීම කරන්නේ කාගෙන්ද? ගෙවි ගිය කාලය තුල ජාති අතර අසමගිය ඇති කර දේශපාලන නිරුණේ කවුද? ආගමික සහජීවනයේ බිඳවැටෙන අයුරින් ක්‍රියා කළ පුද්ගලයන් කවුද? මා කල්පනා කරන්නේ ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමේ තුමනි මේ පටු ආගමික පටු වාද, ඒ කියන්නේ ජාතිවාදය, ආගම්වාදය, පරමාර්ථ කරන වැඩ කටයුතු කරේ එතුමාගේ කඳුරුමේ අයටයි එතුමාගේ අයටම තමයි මේ කතාව කියලා තියෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ පුරාටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ට එරෙහිව දියත් කළ මැතිවරණ ව්‍යාපාර විමසා බැලුවහම අපිට හොඳට පේනවා ජාතිවාදයේ ගත්තේ කවුද, ආගම්වාදයේ කලේ කවුද, මේකෙන් බලයට ආවේ කවුද කියන එක අපිට පැහැදිලිව පේනවා. ඒතර එක්සත් ජාතික පක්ෂයේ කරු මුලාසනේ මුතුරුඩ මන්ත්‍රීතුමනි කිසිම විටක පෙරදුනත් ජාතිවාදී ආගම්වාදී පාවිච්චි කළේ නැහැ. අද එතුමාගෙන එහෙම කරන්න කියලා. ඒක න අපිට කියන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය බහු ජාතික බහු ආගමික බහු භාෂාමය පදනම ආරක්ෂා කරගෙන තමයි හැම විටම කටයුතු කළේ. ඒක නිසාම අපිට ප්‍රහාර එල්ල කළා. අද ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා කට්ටියම එකතු වෙලා ආගම් බේද ජාති බේද කුල බේද එක එකතු වෙන්න කියලා. නමුත් එදා අපිට ගැහුවේ අපි මෙහෙම එකතු වුණා කියලා. අපි මෙහෙම එකට එක්කලා වැඩ කරා කියන එකයි අපිට ගැහුවේ ආගම් ભેදේ ಜಾති ભેදේ ඉස්සරහට අරගෙන. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මේක කියලා තියෙන්නේ එතුමාගේම කඳවුරේ කණ්ඩායමට. ඒක මේ පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ, එක්සත් ජාතික පක්ෂයේ අයට කියන්න ඕනේ. ඒක එතුමාගේ කණ්ඩායමේ ගෲප් මීටින් එකේ කිව්වනම් ඒක හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ආයිකලා ආයි ජනතාවගේ මේ පාර්ලිමේන්තුව එතුමා විශේෂම ප්‍රකාශයක් කළා. මේ ජනතාවගේ අධිකාර ජනතාවගේ ප්‍රකාශයේදී තවත් වැදගත් ප්‍රකාශයක් සිදු කළා. ඒ රටේ ව්‍යවස්ථාදායකේ මාමේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ක්‍රියාකිරීම ගැන එතුමා කියන්නේ මා කුඩා කාලයේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම බොහෝ විට පාර්ලිමේන්තුව මහජන ගැලරියේ සිට නරඹා තියෙනවා. අතීතයේ අපදුඩු පාර්ලිමේන්තුව ඉතාමත් ආදර්ශමත්. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. නමුත් පසුකාලීනව මේ ගෞරවය ක්‍රමයෙන් ක්ෂීණ වී ගියා. මෙම පාර්ලිමේන්තුවට යළි ජනතාවගේ සැබෑ ගැටළු සාකච්ඡා කරන ව්‍යවස්ථාදායකයේ වගකීම නිසා සිදු කරන ආදර්ශමත් ස්ථානයක් පත්විය යුතුයි කියලා ඒක මහජන ගෞරවය දින තැනක් බවට පත් කරන්න ඕනයි කියලා එතුමා එදා ප්‍රකාශ කළා. නමුත් මේ මහජන ගෞරවය නැති කළේ කවුද? මේ පාර්ලිමේන්තුවේ වැරදි විදියට හැසිරුණේ කවුද? මම කියන එතුමාගේ පියාගේ කාලේ ඉල පාර්ලිමේන්තුව දැක්ක මිසක් එතුමාගේ සහෝදරයගේ කාලේ ඉල පාර්ලිමේන්තුව දැක්කනම් මේ එතුමා ඡන්ද ඉල්ලන්නේත් නැහැ. නමුත් අපි දැක්ක දින 52 හැසිරුණේ කොහොමද කියලා. දින 52 ඔබ දැක්ක උත්තරීතර පාර්ලිමේන්තුවේ මූල ආසනයේ කතානායක අසුනේ බලෙන් අත්පත් කරගෙන බලෙන් ඉඳගත්තා. පුටු වලින් කතානායකතුමාට පුටු වලින් පොත් වලින් සුද්ධ වූ බයි වලින් පහර දුන්නා. පාර්ලිමේන්තුවේ ඔබතුම ඔය මේසේ විවිධ මයික්‍රොෆෝනේ කැඩුවා. එතකොට විද්‍යුත් උපකරණ විනාශ කළා. කතානායක අසුනට වතුර බෝතල් හැලලා අපවිත්‍ර කළා. ඒතර මේ කරපු උදවියට තමයි එදා මූලාසන කතාව කරලා තියෙන්නේ ඔන්න ඔය කණ්ඩායමට. ඒක එක්සත් ජාතික පක්ෂයට අදාළ නැහැ. මොකද පාර්ලිමේන්තුව කළු පැල්ලමක් බවට පත් කළේ ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවපු කණ්ඩායම තමයි. ඉතින් ගරු විශේෂයෙන්ම ගරු මූලාසනේ නුඹ මන්ත්‍රීතුමනි අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය තවත් වැදගත් දෙයක් කතා කරා. ඒක තමයි ඒකට අවධානය යොමු කරලා තියෙනවා. එතුමා කියනවා නිදහසින් වසර 70කට පසුුණත් අපේ රටේ සංවර්ධනයකට සෑහීමකට පත්විය යුතු බැරි බවයි එතුමා කියනවා. සංවර්ධනය යන්න අද ලෝකයේ වෙනස් කෝණයකින් මනින විදියක්. මොකද අපි දන්නවා සීතල යුද්ධයෙන් පස්සේ ලෝකයේ දේශපාලනය වෙනස් වෙලා තියෙනවා. දේශපාලනයෙන් බෙදුණු ලෝකයේ එදා අද එක්වන්නේ ආර්ථික කරුණු පදනම් කරගෙන හුදකලාව දූපත් මානසිකත්වයෙන් කටයුතු කිරීමෙන් අපිට කවදාවත් වැඩ කටයුතු කරන්න බෑ. ඒක පහසු කාර්යයක් නෙමෙයි. අප ලෝකයේ සමග ගනුදෙනු කළ යුතුයි. ඒක සංවර්ධනයේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් අපි පිළිගන්න ඕනේ. ඒ සමගම ක්‍රියා කළ යුතුයි. පසුගිය ජනාධිපතිතුමනිදී අතිගරු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරික විවේචනයේ ලක්ුණේ හම්බන්තොට වරාය බදු දීම. හම්බන්තොට වරාය වික්ක වික්ක කියලා අපිට ගැහුවා පුළුවන් තරම් ගැහුව කණ්ඩායම එක්කහු කරගෙන. ඊළඟට සිම් කප්පු ඒ වුණාට මේගොල්ලෝ බලයට ඇවිල්ලා මාසයක් යන්න හම්බුන්නේ නැහැ. ටෙන්ඩර් වලින් තොරව දැන් අර ඇමතිතුමා කිව්වා රජයේ තියෙන ලංසුවට තමයි රජයේ තියෙන තක්සේරුවට තමයි ඉඩම දුන්නේ කියලා. එහෙම දීලා අක්කර 3000ක් දුන්නා. නමුත් අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි විවේචනය කළේ කොහොමද? ඊට පස්සේ ඒක කියලා දැන් මහා උජාරුට ඔන්න ලංකාවට ඩොලර් ගෙනාවා අපි කියලා උජාරුට කියනවා මේ ඉඩම අවුරුදු 99කට බදු දීලා. ඊළඟට MCC ගිවිසුම ගැන එදා කොහොමද අපිට ගැහුවේ? MCC ගිවිසුම ගැන ගහලා ඡන්දය ඉවරනාට පස්සේ කියනවා නෑ මේක 70%ක් හොඳයිනේ. ඇයි දෙයියනේ ඡන්දෙට ඉස්සෙල්ලා කියන්න තිබන්නේ මේකට 70%ක් හොඳයි. 130යි තියෙන්නේ. අපි ඒ 130 ප්‍රශ්න විසඳනවා කියන්න බැරිය. දැන් එන්න මේවා හොඳයි. එතකොට අපිට පේරනවා මේ රටේ ජනතාව තේරුම් ගන්නවා මේ බලය ලබා ගැනීම සඳහා කරපු කතා මොකද්ද
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
වංචා මොකද්ද මිනිස්සු රැවැට්ටුවේ කොහොමද කියන එක විශේෂයෙන්ම කියනවා. එතකොට ඒ කියපු කතාවල නිරුවත විශේෂයෙන් පැහැදිලිනවා. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධන ප්‍රවත්නයකට ගෙනාපු සංකල්ප මේගොල්ලෝ විහිළුවට ලක් කරා. අධිරාජ්‍යවාදීන්ට රට පාවා දෙනවා කිව්වා. ජනතාවට නොම ගැවූ ආකාරය අපි දන්නවා. විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නාම, කඩිනම් සංවර්ධනය හඳුන්වලා දුන්නාම, වෙළඳ කලාම හැදුවාම, විදේශ ආයෝජන රටට එන්න කිව්වාම මේගොල්ලෝ දිගින් දිගටම අපිට අපහාස එල්ල කළා, පහර ගැහුවා. නමුත් අද මේගොල්ලෝ කරන්න යන්නේ අපි කරපු දෙයමයි. එහෙනම් අපි ඕගොල්ලන්ට වඩා හොඳට කරන්න මේක දන්නවා. අපි කරපු දේ කරන්න මිනිස්සු රවට්ටලා එන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක කියනවා. දැනගෙන තියෙන්නේ දැනගෙන අපි කරපු දේවත් හරියට කරගන්න විදියක් නැතුව ඉන්නේ. ඒ හින්දා පසුගිය ජනාධිපතිවරණයේදී අපි දැක්කා මේගොල්ලෝ මොනවද කිව්වේ. ජාතික ආරක්ෂාව ගැන කතා කළා. රටේ ඉන්න ජනතාව බය කළා, රැවැට්ටුවා. ජාතික ආරක්ෂා ඉවරයි. එදා ඊලාම් මිල්ලපු මිනිස්සු අපි ආණ්ඩුව ගත්තට පස්සේ ඊලාම් අවශ්‍ය නැහැ, අපිට ඕනි එකට එක්කව වෙච්ච රටක්, එකම භූමියක්. කිසිම කෙනෙක් මේ භූමිය කඩන්න ලෑස්ති උන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ එහෙම බීතිකාවක් හැදුවා. අර මේ පල්ලියේ පහසු ප්‍රහාරය දිහා බලලා ඒ පහසු ප්‍රහාරයෙන් රටේ බීතිකාවක් බයක් ඇති කළා. මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු තැතිගැන්මට ලක් කරලා ඡන්ද ගත්තා. අද වෙනකොට ඒ එක දෙයක් අද කතා කරනවද? අද පහසු ප්‍රහාරය ගැන මොනවද කියන්නේ? අද වෙනකොට එදා ඉවරේච් යුද්ධය අපි යුද්ධයක් නැතුව LTT ප්‍රශ්න විසඳගෙන අවුරුදු ගාණක් අරගෙන ආවා. නමුත් අද වෙනකොට රටේ ඒ තැනට තල්ලු වෙන තත්ත්වයට අද ගෙනල්ලා තියෙනවා. ඒ හින්දා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා, ජනතාව රවට්ටලා ගෙනල්ලා කරපු දේ අද ඔබතුමා වැරදි කියලා පිළිගත් එක හොඳයි. අද ඔබතුමා කියනවා අපි කරපු ක්‍රමය හරි. එදා රාජපක්ෂලා කඳුර හැසිරිච්ච විදිය වැරදි, ක්‍රියා කරපු ආකාරය වැරදි, ඡන්ද දිනවපු ආකාරය වැරදි කියලා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔය පුටුවට අවිලා කියනවා මෙන්න මේ විදිහට වැඩ කරන්න කියලා. ඒ එක්සත් ජාතික පක්ෂය ගෙනාපු විදිය තමයි, ඒ එක්සත් ජාතික පක්ෂය කරපු වැඩපිළිවෙල තමයි. එතුමායි අවවාද දුන්නේ තමුන්ගේ කඳුරට මිසක් අපිට නෙමේ. ඒ හින්දා මම කියනවා අපි ඒකාධිපති පත්තරේ යන්න එපා. දැන් කියන 19 වෙනි සංශෝධනයත් අවලංගු කරගන්න ඕනේ කියලා. බොහොම අමාරුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයකට මේ රට ගෙනාවේ. ඒකත් නැති කරගන්න ඕනේ. එදා මුළු පාර්ලිමේන්තුවේම 100%ක් අත උසලා, මුළු පාර්ලිමේන්තුවේම 100%ක් අත උසලා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ඇමතිවරු දෙන්නෙක් එදා හිටපු ජාතියෙන් සමාව ගත්තා. එදා මේ 19 වෙනි සංශෝධනය විරුද්ධව 18 වෙනි සංශෝධනය අත ඉස්සුවා කියලා.
ඔබතුමා අවසන් කරන්න මන්තුමා.
අද කියනවා
ඔබතුමා කතා අවසන් කරන්න.
අපිට හිනා වෙනවා. මේගොල්ලෝ විනාඩියයි. මේගොල්ලෝ බලයට ආවේ කොහොමද? එදා මේ ව්‍යවස්ථාවේ ඒකාධිපතිභාවය අයින් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය
අවසන් කරන්න ඔබතුමායි කාලය ඉවරයි. කාලය ඉවරයි මන්ත්‍රීතුමා.
විධායක ජනාධිපති ක්‍රමය ගේන්න ඕනේ කියලා අද කෑ ගහනකොට අපි හිනා වෙන්නේ කොහෙන්ද? ගරු මූලාසන නුඹ මන්ත්‍රීනේ කොහෙන්ද අපි හිනා වෙන්නේ?
මේ කතාව අවසන් කරන්න මන්ත්‍රීතුමා. ස්තුති ඔබ ළඟට ගරු අනුර පීඩදර්ශනේ ආපා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක්.
මම ගරු මූලාසන නුඹ මන්ත්‍රීතුමනි, මම මේ පසුගිය කාලේ කපංකම් පුරසාරම් කෙරුවාවල් ආපුවා. මට හිතෙනවා මේ කණ්ඩායම ඉතාම හොඳට ආණ්ඩු කරලා මේ ආණ්ඩුව ජනාධිපතිවරණය පෙරදුනේ ඇයි කියලා අහන්න මම මතක් කරන්න කැමතියි ඔබතුමාලට. මේ රටේ ආරක්ෂා පිළිබඳ තත්ත්වය බරපතල විදිහට පාල බැස්සා. 2010 අවසන් 9 අවසන් කරපු ත්‍රස්තවාදය වෙනුවට ආගමික ත්‍රස්තවාදයක් නිර්මාණය කරන තරමට මේ අය බෙලහීන වුණා. 7% විතර ආර්ථික වර්ධනයක් තිබුණු රටක 2%ටත් වැඩි ආර්ථික පසුබැස්මක් වාර්තා කරා මේ අවුරුද්දේ, ගිය අවුරුද්දේ. ඒ වගේම රටේ 10,000,000 රස්සා දෙනවා කියලා එක එක්කෙනෙකුටවත් රස්සාවල් දෙන්න බැරි වුණා. හැබැයි අපි දන්නවා ඡන්දේ වෙලාවේ, ඡන්දේ අතරතුර විශාල පිරිසකට තනතුරු නැතුව ඉන්ටර්වියු කළා රස්සාවල් දෙන්න ක්‍රියා කරපුවා අපි දන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් යටතේ අපේ රටේ අද කල්පනා කරන්න ඕනේ අපි මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙන්නේ ඇයි කියලා. ගරු ජනාධිපතිතුමා ඉතාම විවෘතව කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය යහපැවැත්ම වාගේ දේවල් තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි දැක්ක, අපි මම හිතුවා මෙච්චර කාලයක් ඇත්ත වශයෙන් මේ පොලිසිය සමහර ඉහළ නිලධාරි පරීක්ෂණ පවත්වන්නේ බොහොම විවෘත මනසකින් කියලා. පරීක්ෂණ පවත්වනකොට ඕ පොලිසියට තියෙන වැදගත්ම දෙයක් තමයි විවෘත මනසක්. ඒ නිසා පොලිසියට තීන්දුව කරන්න බෑ පුද්ගලයෙක් වරදක් වරදකාරයෙක් කියලා. තීන්දුව කරන්න වෙන්නේ නිසි පරීක්ෂණයකින් පස්සේ ඒ රටේ තියෙන අධිකරණයට. හැබැයි දැන් අපිට පේනවා හඬපටවල් අහනකොට මොනතරම් දුරට පක්ෂග්‍රාහීව පුද්ගලයන් එල්ල කරලා පුද්ගලයන්ට ගණුවන් කිරීමේ චේතනාව නිර්මාණය කරගෙන ක්‍රියා කරු බව අපිට පේනවා. ඒ වගේම අපේ අධිකරණය තාමත්ම අපේ ගෞරවයක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අපිට තියෙන්නේ නොකැලල් විශ්වාසයක්. මම අධිකරණයකත් වසර 12ක් මම වැඩ කරලා තියෙනවා. මාළඟ ඉන්න මේ අපේ ජෝන් සෙනෙවිරත්න ඇමතුමත් ඒ වගේම අපි අධිකරණවල වැඩ කරලා තියෙනවා. එනිසා ඒ තියෙන විශ්වාසය නැති වෙන මට්ටමට සමහර අය ක්‍රියා කරලා තිනු. ඒ කියන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිවල ඉන්න සමහර අයගේ උසස් වීම සම්බන්ධයෙන් කිසිම වග විභාගයක් ඇති වුණේ නැහැ කියලා තමයි මේකෙන් පේන්නේ. අපි හිතුවා මේ විවස්ථාදායක ස්වභාවපත් වුණාම යම් ක්‍රමවේදයක් ඇති කරයි, ඒ ක්‍රමවේදය අනුව නිසි ලෙස ක්‍රියාත්මක වුණු අයට උසස් වීම ලැබෙයි, ඒගොල්ලන්ගේ ජේෂ්ඨත්වයේ සලකයි කියලා අතන මම නම් කල්පනා කෙරුවා. අපි දැනගෙන හිටියේ අපි දන්නවා ඒක කිසි දෙයක් උනේ නැහැ කියලා. මම උදාහරණ දෙකක් කියන්න කැමති. කුසලා සරෝජිනී අබේවර්ධන මහාධිකරණ විනිශ්චයකාරතුමිය, එතුමියට ඊළඟ පඩියට තියන්න ඒ අවසර ලැබුණේ නැහැ. ඊට පස්සේ ඊටම වනිලාල් වෛද්‍ය තීරක මැතිතුමාට, එතුමාටත් පඩිය තියන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අද හඬ පැටිවල යන තරමට බැගෑපත් වෙන තරමට මේ කනිෂ්ඨ මන්ත්‍රීවරු ඉදිරියේ අපේ ඒ අයට පහලට වැටෙන සිද්ධ වෙලා තියෙනවා. එතකොට නීති ආධිපත්‍ය නැති රටක පොලිස් පරීක්ෂණවලදී විවෘතභාවයක් නැති රටක අපි මොකද්ද ඉල්ලන්නේ දැන්? අපිට වරදි කරව පුද්ගලයෙකුට අද සහන පතන්න තියෙන හැමතැනම වහලා තියෙනවා. ඒක තමයි යහ පාලනය කියන වචනේ ඒකනම්. ඒ ආණ්ඩුව කිසි තේරුමක් නැති ආණ්ඩුවක් කියලා අපි කියන්න ඕනේ. ඒ නිසා මේ රටේ මිනිස්සු නිකම්ම නිකන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දුන්නේ නැහැ. මේ රටේ කඩා වැටුණු හැම ඉඩක්ම කඩා වැටුණාට පස්සේ තමයි එතුමාට විශ්වාසයක් තියලා මේ ආණ්ඩුව බාර දුන්නේ රටක් හරියට වැඩ කරගෙන යන්න කියලා. පුරසාරම් කතා කරන ඇති වෙනකන් අපි ආවල් දෙය කෙරුවා, මොනවත් කෙරුවේ නැහැ. මොනවද කෙරුවේ? මේ රටේ ගොවියා විනාශ කෙරුවා, මේ රටේ නිෂ්පාදකයා විනාශ කෙරුවා, මේ රටේ කර්මාන්තකරුවා විනාශ කෙරුවා, ආර්ථිකය මුළු මනින්ම දණ ගැස්සුවා. දණ ගැස්සලා ඉවරලා අද කියනවා අපි මෙන්න මේ දේවල් කෙරුවා කියලා කියනවා. මම මේ හිතනවා මේ හඬපට වාගයක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ ඇත්තද බොරුද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුව විශේෂ විවාදයක් පවත්වන්න ඕනේ මේ වගේ ඇත්තනම්. මොකද පුද්ගලයන්ගේ සැකකරුවන්ගේ නම් කියලා ඒ සැකකරුවන් කොහොමද වරදකාරයෝ කරන්න කියලා පොලිසිය නිලධාරී කතා කරනවා නම් මං හිතන්නේ එතන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නැහැ. මම දන්න අධිකරණ පරීක්ෂණ ක්‍රම එහෙම නෙවෙයි. අධිකරණ පරීක්ෂණ ක්‍රම විවෘත වෙන්න ඕනේ. ආ එළියට පෙන්නන මහා සුදු ඇඳගත්ත මිනිස්සුන්ට සමහර අයට අද රට ඇරලා ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා මේ එසයිලම් ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන, එහෙම නැත්නම් මේ පදිංචි වෙන්න ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන්නේ තමන් කරපු ක්‍රියාවන් අනුව. ඒ නිසා අපිට ලොකු වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ රට හදන සෞභාග්‍ය දැක්ම කියලා ග්‍රන්ථය ඉදිරිපත් කරුවේ නිකම්ම නිකන් නෙමෙයි. අපෙන් අහනවා දවස් 52 මොකද කරුවේ කියලා. දවස් 52 නෙමෙයි, අපිට අවුරුදු 5ක් තියෙන වැඩ කරන්න. ඊළඟට අපි යන්නේ මහමැතිවරණයකට. අපි බලාපොරොත්තු වෙනවා 3 දේකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරන්න. වෙනස් කළ යුතු සෑම තැනම වෙනස් කරන්න. රටේ සෞභාග්‍ය ඇති කරගන්න පුළුවන් වෙන්නේ ජනතාව විශ්වාස කරන ආණ්ඩුවකින් කියන එක තමයි ජනාධිපතිතුමා විශ්වාස කරන්නේ. ඒ නිසා අද මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ යන්නේ ගමනට කියලා. අපි දන්නවා ඕනම රටක දේශපාලකගේ කාර්යභාරය පොලිසිය නිලධාරියගේ කාර්යභාරය නෙවෙයි. දේශපාලකගේ කාර්යභාරය අධිකරණ නිලධාරියගේ කාර්යභාරය නෙවෙයි.
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
විනිශ්චයකාරවරයෙක් කාර්යභාරය නෙවෙයි. දේශපාලකින් පොලිසිය රාජකාරිය කරන්න යනකොටත් යනවනම් දේශපාලකින් අධිකරණයේ කාර්යභාරය කරන්න යනවනම් බලපෑම් කරනවනම් ඊළඟට යම් යම් සන්තෝෂම් දෙන්න ක්‍රියා කරනවනම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට පවතින විදියක් නැහැ. එහෙමනම් ඒ රට වෙනම පාලන තන්ත්‍රයක රටක් හැටියටයි පේන්නේ. තමුන්නාන්සලා එක කෙරුවා. වෛරය, විනාශය සහ පුද්ගලයන්ගේ බැස්ම ප්‍රාර්ථනා කරපු වෛරී සහගත දේශපාලනයක් අපි අද අවසන් කළා. ඊට වඩා ගුණාත්මක ඒ වගේම මහජන හිතකාමී සදාචාරාත්මක පාලන ක්‍රමයක් කරා යන්න අපි දැන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඕන ප්‍රශ්නයක් අහන්න.
මාමිත්‍ර අපේ මන්තුමා ඇමතුමා සමාවෙන්න. දැන් ඔය ඔය අවුරුදු පහේ ආණ්ඩුවේ ඔබතුමාලගේ ජනාධිපතිතුමා හිටියා, ඔබතුමා ඇමතිවරයෙක් ඉදිරි කාලයක් හිටියද, ඔබතුමාලා ඔකට සම්බන්ධ ගැන
අපි අපි අපි
සම්බන්ධද ගෑවිලාවත් නැද්ද මේක?
ගරු සභාපතිතුමනි මේ මොන කතාවක්ද? අපි මේ මේ වෛරකාරී දේශපාලන කොටස්කාරය වෙලා හිටියේ නෑනේ. මේගොල්ල බලනකොට හැංගිලා ඉඳලා අල්දියා මන්දිරයේ ඉඳලා තියෙන්නේ මේ මරන්න මිනිස්සුන්ව මරන්න මේ පිස්තෝලා වලට ඒම් ගන්නනේ අරලියගහ මන්දිරේ තිබිලා තියෙන. වෙන මොනවද තිබිලා තියෙන්නේ? අරලියගහ මන්දිරේ තියෙන අපි දන්නවද? අරදියාගහ මන්දිරේ තිබිලා තියෙන මිනිස්සු මරන්න ඒම් ගන්න. ඉතින් එහෙම මොකද්ද කරලා තියෙන්නේ? තමුන්නාංශලා ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනය සම්පූර්ණ වෛරකාරී වචනයක් බවට පත්
කළා
ජනතාවට. මම ඉතාම කනගාටු වෙන නිසා මේ රජයේ පරාජය වුණේ මේ රජයට වගකීමක් නැති වෛර දේශපාලනයන් නිසා. ඔබ ඉදිරියටත් පරාද වෙනවා. ඔබට තව කාලෙකට ආණ්ඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
මිලකට ගරු ෆීල් මාර්ෂල් සරත් පොලිසක මැතිතුමා විනාඩි 14ක් කාලයක් ඔබතුමාට තියෙනවා.
විනාඩි 20යි.
14ක් මෙතනින් තියෙන ඔබතුමා.
මේ තියෙන විනාඩි 20ක් ගරු
මන්ත්‍රීතුමා. මෙතන 14ක් තියෙන්නේ ඔබතුමා විපක්ෂයේ සංවිධායකතුමාත් එක්ක කතා කරලා වෙලාව විනාඩි 14ක් එතුමාට තියෙන්නේ.
එතුමාගේ විනාඩි 8කුත් තියෙනවා.
ඒ ඒ වෙලාව ගත්තා. ඒ ඒ වෙලාව ගත්තා.
කියන්නේ ඒකත්
දා එතුමාගේ වෙලාව පාලිත රංග බණ්ඩාර මැතිතුමා ගත්තා.
ආගේ වෙලාවද
මේ? හරි, ඒක තමයි ඔබතුමා කතා කරා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි අද රැස්සලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව ගැන විවාදයට. එතුමා රාජාසන කතාව කිරීමේදී පොඩි වාර්තාවකුත් මේ සභාවේ තිබුවා. අපේ ඉදිරියෙන් ඉන්න මේ ආණ්ඩු පක්ෂයේ උදවිය පහුගිය කාලේ දිගටම කතා කරේ බටහිර විරෝධී. මේ ආණ්ඩුව තමයි ඇමරිකාවට රට විකුණන්න යන්නේ. අපි බටහිර ගැති. ඒ වගේ මාතෘකා තමයි ජනතාව අතරට අරන් ගියේ. නමුත් අපට ආඩම්බරයි, පළවෙනි වතාවට අවුරුදු 1977න් පස්සේ පළවෙනි වතාවට රාජාසන කතාව කරා අපේ රටේ රාජ්‍යනායකයා බටහිර ඇඳු මැදගෙන. ඉතාම ලස්සනට හිටියා. මම බය හිටිය අත්කොටසට ගණන්ගේද කියලා. නමුත් එදා එතුමා ඉතාම ලස්සනට ට්‍රයියේ කෝට් එක ගහලා කතා කරා. ඉතාම ආකර්ශනීයයි. මම ඒ ගැන අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. නමුත් බටහිර ගැති කියලා අපට ගහන්න හදන ලේබල් අපට විතරක් නෙමෙයි, ට්‍රයි කෝට් ඇඳලා ඉංග්‍රීසි කතා කරාට මිනිස්සුන්ට ඒ ලේබල් ගහන්න එපා කියලත් මම මේ අවස්ථාවේ කියන්නේ. ඊළඟට එතුමා ඉතාම ලෙන්ගතුව කතා කරා රාජපක්ෂ පරපුරේ දේශපාලන ඉතිහාසය ගැන. ඊළඟට එතුමා කතා කරා එතුමාගේ පරපුරේ පරම්පරා තුනක උදවිය දේශපාලනය කරපු හැටි, රටට සේවය කරපු හැටි. ඒ වගේම කුරක්කන් සාටකේ දේශපාලනයට ආපු හැටි එතුමා කතා කරා. මම ඒවා නම් අනිවාර්යයෙන්ම ඉතාම උනන්දුවෙන් අහගෙන හිටියා. සමහර දේවල් අපි නොදන්න දේවල්, ඒ ඉතිහාසය ගැන දැනුවත් කිරීම ගැනත් එතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊළඟට එතුමා කුරහන් සාටකේ එතුමා නොඇඳත් ඒක එතුමාගේ සංකේතාත්මක දර්ශනයක් කියලා එතුමා ප්‍රකාශ කරා. එතනදී මාගේ ඇඟේ පොඩ්ඩක් මයිල් කෙලින් වුණා. මොකද කුරාන් සාටකෙත් එක්ක අපේ තියෙනවා නොඑක් අත්දැකීම්, අතීතයේ ලැබපු අත්දැකීම්, අපි මුණ දුන්න තත්ත්වයන්, අපි හිරගෙවල් වල හිටියා, අපේ දරුවන්ට හිරියාර කරා. එතකොට ඒ වගේ දේවලුත් ඒ කුරාන් සාටකේ කියන සංකේතය ඇතුලේ ගෑවිලා තියෙන නිසා මම හිතනවා ඒකේ හොඳ දේවලුත් තියෙනවා. නමුත් අර දේවලුත් අපට අමතක කරන්න බෑ. ඊළාට එතුමා අවුරුදු 70ක මේ රටේ ඉතිහාසයේ දේශපාලනඥයෝ රට පාලනය කරපු හැටි ගැන කතා කරා. මමත් එතුමාත් එක්ක සම්පූර්ණයෙන් එකග වෙනවා. හැබැයි අවුරුදු 70න් 15%ක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුරාන් සාටකේ තමයි. කුරාන් සාටකේ දර්ශනය අනුව, කුරාන් සාටකේ නායකත්වය අනුව, කෙලින්ම නායකත්වය අනුව අවුරුදු 15%ක්. ඊට අමතරව තවත් කුරාන් සාටකය අගමැති ධූරයේ දෙවැනි නායකයා හැටියට රටේ ඉඳගෙන කාලයක් ගෙවී ගිය රජයන් වල එතුමන්ලත් සේවය කරලා තියෙනවා. එතකොට ඒ කනකොකාඬපු අවුරුදු 70ට ඒ කුරාන් සාටකේ පාලනයත් අඩංගුයි. ඒක එතුමා මා හිතනවා එතුමාගේ මතකයේ රඳවා ගනී කියලා. ඊළාට මම විශේෂයෙන් කියන්න ඕනේ, මෙතන කල්නුත් කියුණා පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම ගැන එතුමා කතා කරා. එතුමා අතීතයේ හමුදා නිලධාරියෙක් හින්දා මම හිතන්නේ විනය ගැන පොඩ්ඩක් උනන්දුව දක්වනවා ඇති. නමුත් අපේ රටේ දේශපාලනයේදී මම දන්නවා හමුදාවේ අවුරුදු 40ක් හිටපු නිලධාරියෙක් හැටියට, එතුමා අවුරුදු 20ක් හමුදාවේ හිටියා. අවුරුදු 40ක් හිටපු නිලධාරියෙක් හැටියට මට තේරලා තියෙනවා පහුගිය අවුරුදු 10ේදී අපි කතා කරන විනය, හමුදාවල කතා කරන විනය, පාසල්වල කතා කරන විනය මෙතන කෙරෙන්නේ නැහැ. මෙතන ඒවා කරන්නත් අමාරුයි. පහුගිය කාලේ එතුමාට විනය නැති ස්ථානයක් හැටියට මේක ගැන කියන්න ඕන නම් හොඳම ආදර්ශය හැටියට, හොඳට හොඳම උපමාව හැටියට පහුගිය අවුරුදු 10 ඇතුළත මම දැකපු දේ තමයි පහුගිය දවස්වල අපි ඔබ ඔබතුමා වාඩි වෙලා ඉන්න කුටුවට ඒ පරිසරයේ ඒ වපසරියේ සිදුවන හැසිරීම, මිනිස් කුඩු ගැහිලි, ඔය පුටුවෙන් උස්සලා ගහන එක, ඊට පස්සේ බයිබලෙන් ගහන එක, ඒ ගහපු උදවියත් අද ආණ්ඩු පක්ෂයේ ප්‍රබල තනතුරු වල ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් බයිබලෙ උස්සලා කතානායකයෙක් දමල ගහනවා අපි දැක්කා. එතකොට ඒවා නිවැරදි කරගන්න අනිවාර්යයෙන්ම අපට ඉස්සෙල්ලා වර්තමාන ආණ්ඩු පක්ෂය විශේෂ උනන්දුවක් ගන්න ඕනේ. ඒ උනන්දුව ගත්තොත් අපට ආදර්ශයක් දුන්නොත් අපිත් ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි එතනින් එහාට ඉතුරු ටික කරගෙන යන්න ලෑස්ති. ඊළඟට එතුමාගේ කතාවේ විශේෂයෙන් සඳහන් වුණ දෙයක් තමයි ආකර්ෂණීය කොටසක් බදු බර අඩු කිරීම ගැන. ජනතාවට බදු සහන ලබා දීම. අපි දන්නවා බදු සහන ලබා දීලා තියෙනවා. බදු බර අඩු කිරීම ප්‍රකාශ වෙලා තියෙනවා. විශාල වශයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. විශාල මුදලක් රජයට අහිමි වෙනවා බදු බර අහිමි කිරීම නිසා. නමුත් ඒ වගේ ප්‍රතිලාභ ජනතාවට ලැබුණාද කියන එක අපිට ප්‍රශ්නයක්. එක පැත්තකින් බදු බර අඩු කරනවා කිව්වට මේ පැත්තෙන් ජනතාවට කන්න බොන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් පහුගිය නත්තල් සමයේ ජනතාව වර්ෂ අවසානයේ කාල බීලා නිදහසේ ළමාල පිටින් එක්ක පවුල් පිටින් සමරන කාලය, සතුටින් ගෙවන කාලය, මේ රටේ තිබුණ බඩුවල මිල, විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය වල මිල නිසා ජනතාවට ඒ අවස්ථාව අහිමිලා ගියා මේ අවස්ථාවේ. ඊට අමතරව අපි දන්නවා රජයේ ජේෂ්ඨ නිලධාරීන් පවා අපි එක්ක කතා කරනවා. සමහර පරිපාලන නිලධාරීන් මා එක්ක කතා කරලා තියෙනවා. වර්තමානයේ මේගොල්ලොන්ට රජයේ නිලධාරීන්ගේ පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙමින් තියෙනවා කියලා. රජයේ නිලධාරීන් බයේ ඉන්නවා ඉදිරි මාස කීපෙදී ඒගොල්ලන්ට වැටුප් ලැබෙන්නේ නැති වේද කියලා. ඒ ආකාරයටම අපි දන්නවා පොලිස් නිලධාරීන් වැනි අය බලාපොරොත්තු වුණා ඒගොල්ලොන්ගේ අතිකාල දීමනා අපේ රජයව අනුමත කරා. ඒ අතිකාල දීමනා මේ ආණ්ඩුව ආවට පස්සේ වේදිකාවලත් ප්‍රකාශ කර නිසා ඒවා ලබා දෙයි කියලා. නමුත් ඒවා ලබා දීමට මේ වෙනකොටත් කිසිම උනන්දුවක් කරන්නේ නැහැ, අවශ්‍ය පියවරක් කරගෙන නැහැ. මම හිතන්නේ ඒවා ගැන කතා කරාට ඒවා හැමදාමත් වගේ කතාවට පමණක් සීමා වෙන දේවල් හැටියටයි අපට පේන්නේ. ඊළඟට මේ ආණ්ඩුව කරන දේ තමයි බදු බර අඩු කරා, මුදල් ඉතුරු කරනවා වෙනුවට මුදල් රජයට වැඩි බරක් ඇති වුණා. ඒවා ආවරණය කරගන්න මේගොල්ලෝ කරේ අපි විශාල මුදලක් වෙන් කරලා රටේ ආරම්භ කළ තිබුණ ව්‍යාපෘති, ඒ ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. විශාල මුදලක් වෙන් කරලා තිබුණා. සමහර ව්‍යාපෘති වලට ටෙන්ඩර් පවා පිරිනමලා, සමහර ව්‍යාපෘති ඒවා අස්සම් කරලා, ගිවිසුම් අස්සම් කරලා, සමහර ඒවා යම් කිසි දුරකට ආරම්භ කරලා ඒ ව්‍යාපෘති සියල්ලම නැවැත්තුවා. ඊට අමතරව 106කට අපි සමෘද්ධි දෙන්න ලෑස්ති කරලා තිබුණා. සමෘද්ධි දීමනාව ලබන්න සමෘද්ධි ලාභීන් අලුතෙන් 106කට අපි මුදල් වෙන් කරලා තිබුණා. මේ ආණ්ඩුව ආපු ගමන්ම ඒ සමෘද්ධි ලාභීන්ට, ඒ දුප්පත් මිනිස්සු, අහිංසක මිනිස්සු, කන්න බොන්න නැති මිනිස්සු, අදින්න පළඳින්න නැති මිනිස්සු, පක්ෂයේ මොකක් වුණත්, දේශපාලනයේ මොකක් වුණත්, රටේ ඉන්න අසරණ මිනිස්සුන්ට ඒ ලැබෙන්න ගිය සහනාධාරය අහිමි කළා දැම්මා. මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. අතීතයේ මේ අයගේ රජයේ තියෙද්දිත් 114කට පමණ සමෘද්ධි ලබා දුන්නා. අපේ රජයේ කාලේ අපි ඉතා අමාරුවෙන් සැලසුම් කරලා තවරලක් සහයකට ලබා දෙන්න උත්සාහ කරනකොට ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරා. ඊළඟට ජනාධිපතිතුමාගේ සංකල්පයක්, එතුමා මා හිතනවා හුඟක් උත්සාහ කරනවා ජනතාවට අවබෝධ කරන්න එතුමා ඒ ස්ථාවරයේ ඉන්නවා කියලා. එතුමාගේ කතාවේදීත් ප්‍රකාශ කරා අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා දැමීම කියලා. දැන් මේ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා දැමීම කියලා සරල ජීවිත ගත කරනවා කියලා පෙන්වන්න තමයි මම හිතන්නේ එතුමා අත්කොට ෂර්ට් එකක් ඇඳලා ඉතාම සරල විදියට ජනතාව ඉදිරියට යනවා. ඒක හොඳයි. හැබැයි මම හිතනවා අනාගතයේදී තව ජනාධිපති කෙනෙක් ඇවිල්ලා සරල වෙන්න ඕනේ කියලා කොටකලිසමක් එහෙම ගැහුවොත් වැඩේ ටිකක් අවුල් වෙනවා. ඒක හන්දයි හැමදේම සීමාවල් ඇතුළත සිද්ධ වෙන්න ඕනේ. අපේ රටේ නායකයින් ජනතාව ඉදිරියේ, ජනතාවගේ නායකයින් ජනතාව ආදර්ශයට ගන්න අය හැමෙල්ලේම හරියට අඳින්න පළඳින්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඊළඟට අනවශ්‍ය වියදම් කපා දැමීමට කියලා මම දන්නවා එතුමා ආරක්ෂක වාහන තුනක් යනවා. එතුමාගේ සහෝදරයා ගරු අගමැතිතුමා යනකොට ආරක්ෂක වාහන 20ක් යනවා. එතකොට මේ ජනාධිපතිතුමා විතරක් අනවශ්‍ය වියදම් කපලා මදි. එහෙමනම් එතුමාගේ අමාත්‍ය මණ්ඩලය හරහා මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ. අමාත්‍ය මණ්ඩලයේ අද ගරු අගමැතිතුමා ඒගොල්ලෝ එතුමා ආදර්ශයට ගන්නවා කියලා අපි දකින්නේ නැහැ. ඊට අමතරව මම තව එකක් කියන්න ඕනේ. එතුමා වාහන තුනක් ගමන් කරාට ඒ ගමන් මාර්ගයට ආරක්ෂාව සැපීමට විශාල පිරිසක් යෙදවෙනවා. එතුමා මිරිහානේ ඉඳලා හැමදාම රාජකාරියට පැමිණෙනවා. දිග මාර්ගයක්. ඒ මාර්ගයේ ආරක්ෂාව සපයන්න එතුමාගේ ආරක්ෂාවට ඉන්න උදවිය 250කට අඩු කරා කිව්වා 1000 ගාණක්. නමුත් අපි දන්නවා බුද්ධිනදාරින් 500ක් විතර මාර්ගයේ රාජකාරී කරනවා. ඒ නිලධාරීන් මේ ස්ථානවලට බස්සන්න තව වාහන 20ක් විතර පිටත් වෙලා යනවා ඒ රාජකාරිය කරන්න. එතකොට මෙවැනි දේවල් ජනතාවට පෙන්වුවට මම වාහන අඩු කරා වියදම් අඩු වුණා කියලා ඇත්ත වශයෙන් මෙතන ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා මේවා කරනවා නම් චේතනාව හොඳයි. නමුත් ඒක සත්‍ය වශයෙන්ම ඒකේ ප්‍රතිඵල
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලස්සනේ
මුළුසනේ මන්ත්‍රීතුමනි, ඊළඟට කාර්යමණ්ඩල කපා හැරීම කියලා ජනාධිපති කාර්යාලයක් කියන්නේ විශාල වගකීම කාර්යභාරයක් කරන ස්ථානයක්. ඒ ස්ථානයේ තියෙන වගකීම කාර්යභාරය හරියට තේරුම් ගත්තා නම් මම හිතනවා එතනට කාර්යමණ්ඩලයේ 100ක් 200ක් දාලා එක කරන්න බෑ. රටක සිදුවෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕන නම්, ඒවට අධීක්ෂණය කරන්න ඕන නම්, ඒවට මැදිහත් වෙන්න ඕන නම් අනිවාර්යෙන් විශාර කාර්යමණ්ඩලයක් අවශ්‍යයි. ඒකන්ද මේ කරන හැම දෙයක්ම අපට හරියට අවබෝධ වෙන්න ඕනේ මේවා ගැඹුරින් අධ්‍යයනය කරලා කරනවද නැද්ද කියන එක. ඒකන්ද කාර්යමණ්ඩලයේ වෙන දේවල් ගැන අපට ප්‍රශ්න තියෙනවා. ඒ ආදර්ශය අපට ගෙනියන්න බෑ සමහර තැන්වල. එතුමා එහෙම වැඩ කරාට මම දන්න අමාත්‍යවරුන්ට එහෙම කරන්න බෑ. අනිත් පැත්තෙන් එතුමා එහෙම වැඩ කරාට කාර්යමණ්ඩල අඩු කරනවා කිව්වට එතුමාගේ සහ සහෝදරයින් දෙදෙනාගේ අමාත්‍යාංශ යටතේ තියෙනවා ආයතන 50%ක් පමණ. එතකොට එවැනි ආයතන සමූහයක් පාලනය කරන කෙනෙකුට විශාල කාර්යමණ්ඩලයක් තියෙනවා. එතෙන්දී මට තව එකක් මතක් වුණා දැන් මෙතන කියන්න. දැන් එතුමා ආරක්ෂක ඇමති කෙනෙක් නැතුව මේ රට ගෙනියනවා. ඒකත් තවත් ප්‍රශ්නයක්. අද ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලයක් මෙතන ඉන්නවා. නමුත් මේ සභාවේ ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ. අපට ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නැහැ. ව්‍යවස්ථානුකූලව ඒක සිද්ධ වෙලා නැහැ. එතකොට මේ වගේ අඩුපාඩුත් එතන තියෙනවා. අනිත් එක අපි දැක්කා එතුමා සම්මාන පෙළපාලියේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදානුකූලව ඓතිහාසිකව සිදුවෙන දේවල්. සම්මාන පෙළපාලි කියන්නේ සම්මානය ලබන කෙනාට පමණක් නෙමෙයි. ඒකේ හිමිකරුව තව ගොඩක් ඉන්නවා. මේ පාර්ලිමේන්තුවට ඒකෙන් ගෞරවයක් එනවා. ඒක පුද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විතරක් ලැබෙන ගෞරවයක් නෙමෙයි. මෙතන සම්මාන පෙළපාලිය තියුවම පාර්ලිමේන්තු සචිවාරය ආරම්භ කරනකොට මේක පාර්ලිමේන්තුවට දෙන ගෞරවයක්. ඊට පස්සේ පෙළපාලිය සහභාගි වෙන අය ඒගොල්ලොත් ඒ අභිමානය භුක්ති විඳිනවා. ඒ හමුදාවල කට්ටියට ඒක අභිමානයක්. ඒතකොට එක පුද්ගලයෙක්ගේ මතයකට සම්මාන පෙළපාලියක් ඒක සම්ප්‍රදානුකූලයි, ඒක ඓතිහාසිකයි, විශේෂයෙන්ම හමුදාවල තියෙන අභිමානය මේ පාර්ලිමේන්තු අභිමානය ඒව නැති කරන එක මම හිතන්නේ ඒක නිවැරදි ක්‍රමය නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. ඒව අපි රැක ගන්න ඕනේ. ඒව ගැන ආඩම්බර වෙන්න ඕනේ. කවුරු හරි ජාතික වියදම් අඩු කරන්න කියලා අපේ නුවර පෙරහැර වළංගු කරනවා නම් විශාල වියදමක් යනවා. ඒක හරි කියලා කවුරු හරි පිළිගන්නවද? එහෙම පිළිගන්න බෑ අපට. මේ පොඩි ළමයි තීරණ ගන්නා වගේ මේ වගේ අති ගාම්භීර ගරුකර ගෞරවනීය දේවල් ගැන අපිට තීරණ ගන්න බෑ. ඒකන්ද ඒක අපි අනුමත කරන්නේ නැහැ. එතුමාගේ චේතනාව හොඳයි. ඒ ගන්න සමහර පියවරවල් අපට අනුමත කරන්න බෑ. ඊළඟට සම්මාන පෙළපාලි අවලංගු කරනවා වගේ නෙමෙයි ගන්නකොටත් සම්මාන පෙළපාලියකට යනකොට යුද හමුදා ත්‍රිවිධ හමුදා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ තියෙන උසස්ම ගෞරවනීය නිල ඇඳුම ඇඳලා ඒගොල්ලොන්ගේ තියෙන ගෞරවනීය අවියවුද පාවිච්චි කරලා කාලුතුවක් වෙඩිමුර 21ක් පත්තු කරලා ඒ වගේ සම්මාන මුරයක් දෙනකොට ඔබතුමා හරි මම හරි යනවා නම් එතන ඉස්සරහට නිකන් ගෙදෙට්ට අඳින ෂර්ට් එකක් ඇඳගෙන ගෙදෙට්ට අඳින කලිසමක් ඇඳගෙන අපි ඒ කරන්නේ සම්මාන මුරේ දෙන අයට ඒ සංකේතයට ඒ සම්ප්‍රදායට අගෞරවයක්. ඒකන්ද මෙවැනි දේවලුත් මේ රටේ ඉදිරියට නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැක්කා එතුමාගේ මැතිවරණ කාලයේත් මෙතනදී කතාවෙදිත් එතුමා නොඑක් ආකාරයෙන් ප්‍රකාශ කරා කරපු සමහර ප්‍රකාශ වේදිකාවේ වෙනත් අය කරපු ප්‍රකාශ එතුමා අතින් වෙච්ච ප්‍රකාශ ඒ වගේ තිබුණා හැඟවුණු ජාතිවාදයක් අනිවාර්යයෙන්ම තිබුණා. අපි වේදිකාවල කිව්වේ අපි ආරාධනා කර අපි එකට වේදිකාවල හිටියා සුළු ජාතීන් දෙමළ සහ මුස්ලිම් ජාතීන් හිටියා. අපි ඒගොල්ලොත් එක්ක එකට රට ගොඩනගනවා කියලා කිව්වා. නමුත් එතුමාගේ දර්ශනය එතුමාගේ වේදිකාවල හිටපු අනිත්‍ය අපි දැක්කේ අපිට සුළු ජාතීන් අවශ්‍ය නැහැ. අපි සිංහල බෞද්ධ උදවිය ආරක්ෂා කරන්න ඕනේ මේ රටේ. එවැනි මතයක් මත තමයි මේ ඡන්ද ව්‍යාපාරය සිද්ධ වුණේ. වරදක් නැහැ. මමත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධය අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඕනේ. අපේ ව්‍යවස්ථාවේ තියෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා. ඒක අපිත් අනිවාර්යෙන් කරනවා. අපි වේදිකාව ඒක කරා. සුළු ජාතීන්ුත් අපි ඒගොල්ලන්ට පිළිගැනීමක් දුන්නා. එතුමා ඒක කරේ නැහැ. නමුත් ඡන්ද දිනල ඉවරලා ගිහිල්ලා ඉවරලා රුවන්වැලිසෑය ඉස්සරහ කතා කරනකොට එතුමා ආරාධනා කරා සුළු ජාතීන්ට එන්න මාත් එක්ක දැන් රට හදන්න කියලා. ඒතකොට මේ දෙකේ තියෙන වෙනස මොකද්ද?
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
කාලය දෙන්න මගේ කාලේ aran තියෙන එක එකයට මෙතන සභාවේ නැද්ද මේ සංවිධායකතුමා? මේක තා වටිනා දේවල් තියෙන කතා කරන්න. එතකොට එතනදී අපි දකිනවා එක පැත්තකින් මෙතන කතාවේදීත් කිව්වා සුළු ජාතීන් උත්තරට අවශ්‍යයි කියලා. ඒ අතරෙම එතුමා මෙතනදීත් කිව්වා අපි ආ රජේවල් හදන්න එන කට්ටිය ඊට පස්සේ එවැනි දේවල් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සුළු ජාතීන්ගේ ආධාර නැතුව ශක්තිය නැතුව රජේවල් හදන්න පුළුවන් දැනට අපි ගිහිල්ලා තියෙනවා කියලා. ඒකර වක්‍රව ජාතිවාදයක් මෙතනට ගෙනාවා. ඒ කියන්නේ ඒක ගැන අපිට සතුටු වෙන්න බෑ. ඒවා මේ රටේ දීර්ඝ ගමනක් යනකොට ජාති ભેදය නැවත ත්‍රස්තවාදය ඇති වෙන්න පුළුවන්. ජනතාවට තමයි වැඩ මුහුණ දෙන්න වෙන්නේ. දැන් ඔය බුද්ධාගම ගැන කෑ ගහන කට්ටිය ශ්‍රී මහා බෝධියට ගහනකොට දළදා මාලිගාවට ගහනකොට අතන අරන්තලාවේ භික්ෂු ගාන්ත වෙලාව භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනකොට කවදාවත් එළියට ඇවිල්ලා කතා කරේ නැහැ. ඒ කාලේ ප්‍රභාකරන්ට පණ බයයි. ඒ වෙලාවේ බුද්ධාගම ගැන හාමුදුරු ගැන බෞද්ධ ගැන කතා කරේ නැහැ. දැන් ඒගොල්ලෝ නැති හින්දා උඩ පැන පැන කෑ ගහනවා බුද්ධාගම ගැනයි හාමුදුරුව ගැනයි අපේ සංඝයා වහන්සේ ගැනයි බුද්ධ ධර්මය ගැනයි. ඒකන්ද ඒ தত্ত্বය ඒ වෙනස අපි දැක ගන්න ඕනේ. ඊළඟට මෙතෙන්දී විශේෂ කරුණාවක් තමයි එතුමා අවධානය යොමු කරා ජාතික ආරක්ෂාව ශක්තිමත් කරා කියලා. මේ කතා කරන්නේ ආර්ථිකය හෝ ආහාර සුරක්ෂිතභාවය ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ජාතියට සතුරන්ගෙන් ආහැකි තර්ජනයට එරෙහිව ආරක්ෂාව. ත්‍රස්තවාදයෙන් වෙනත් ආකාරයකින් ආහැකි තර්ජන ගැන ආරක්ෂාව. එතකොට ආයිම මතක් කරන්න ඕනේ ජාතික ආරක්ෂාව තහවුරු කරා නම් ඉස්සෙල්ලාම ආරක්ෂක ඇමති කෙනෙක් පත් කරගන්න. අද ඉන්නේ රාජ්‍ය ඇමති කෙනෙක් විතරයි මේ රටේ. ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ. එතකොට කොහොමද අපි
කියන්නේ? කරු මන්ත්‍රීතුමා ඉවර කරන්න ඕනේ වෙලාව නැහැ.
ඊළඟට මට විනාඩි දෙකක් දෙන්න. එතුමා කිව්වා මම සුදුසු දැම්ම අවශ්‍ය තැන් වලට කියලා. සුදුසු දැම්ම කියන්නේ මොකද්ද? අපි දන්නා දෙන්නේ අලුතෙන් දැම්මා. අර ජෙනරල් ජගත්තල්ලිස් මේජර් ජෙනරල් එයා දැම්මා ජාතික බුද්ධි ප්‍රදානි හැටියට. එතුමා පාබල නිලධාරියෙක්. එතුමා එතෙන්ට දැම්මා මොකද ජනාධිපතිතුමාගේ හිතවතෙක් නිසා. ඊළඟට බුද්ධි අංශභාරව රාජ්‍ය බුද්ධි සේවයේ භාරවය භාරව දැම්මා මුස්ලිම් නිලධාරියෙක්. එයාත් අතීතයේ ඉඳලා එතුමත් එක්ක වැඩ කරා. වර්තමානයේ ත්‍රස්තවාදී තර්ජනයක් මේ රටේ තියෙනවා, මුස්ලිම් ත්‍රස්තවාදයේ. එතකොට මුළු රටේම බුද්ධි අංශභාරව මුස්ලිම් නිලධාරියෙක් දැම්මම ඒ රාජකාරිය හරියට කරෙන්නේ නැහැ. ද්‍රවිඩ ත්‍රස්තවාදයේ තියෙන වෙලාවේ අපේ බුද්ධි අංශ සියල්ල භාරව ද්‍රවිඩ නිලධාරියෙක් දැම්මා නම් ඒ නිලධාරියාට නිදහසේ රාජකාරිය කරන්න බෑ. දැන් මේ මුස්ලිම් නිලධාරියෙක් දැම්මම සියලු බුද්ධි අංශ භාරව එයාට මේ මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව නැගී සිටින්න අමාරුයි. එයාගේ පුද්ගලික ජීවිතයට ඒක බලපානවා, එයාගේ නෑදෑයින්ට බලපානවා, එයා ජීවත් වෙන ගමට ඒක බලපානවා. එතකොට ඒ වගේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඊට අමතරව එතුමා කියලා තියෙනවා දැන් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරලා ඉවරලු. මගේ දැනුම හැටියට මේ රටේ බුද්ධි අංශ ඇඟට දැනෙන්න වෙනසක් කරන්න අවුරුදු දෙකක් අත්‍යවශ්‍යයි. ඊළඟට අපි අන්තර්ජාතික මට්ටමට බුද්ධි අංශ ගේනවා නම් අවුරුදු 10ක් විතර යනවා. විශාල ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. අපි ජනාධිපතිතුමා කියනවා දවස් 40කින් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරලා ඉවරලු. මේකෙන් වැටහෙනවා එතුමා ආරක්ෂාව ගැන තාම තේරුම් අරගෙන නැහැ. ආරක්ෂාව කියන්නේ කොච්චර ගැඹුරු දෙයක්ද, මේක ශක්තිමත් කරන්න කොච්චර දේවල් කරන්න තියෙනවද, මේක කොච්චර වගකීමක්ද කියලා එතුමා තාම තේරුම් අරගෙන නැහැ. ඊළඟට අවසාන වශයෙන් එතුමා කිව්වා මෞබිමේ ත්‍රස්තවාදය එන්න දෙන්නේ නැහැ, අන්තවාදය නවත්තනවා, පාතාලය නවත්තනවා, ක්‍රියාකාරකම් සාමාන්‍ය ජන ජීවිතය ගේනවා කියලා. නමුත් අපට මේ රටේ වර්තමානයේ බියක් ඇති වෙලා තියෙන නැවත සුදු වෑන් උවදුරගෙන රජය කොච්චර කිව්වත්, CID කොච්චර කිව්වත් අර කාන්තාවගේ ප්‍රශ්නය වෑන් එකක් ආවේ නැහැ, පැහැරගත්තේ නැහැ කියලා අපේ හර්ද සාක්ෂියට පැහැදිලි වෙලා නැහැ මේක උනේ නැද්ද කියලා.
හොඳයි මන්ත්‍රීතුමා.
එහෙම කියන්නේ මොන හේතු මතද කියලා ඒ හේතු කාරණා අපිට කියන්න. හොඳ රැකියාවක් කරන කාන්තාවක්, දරුපවුලක් ඉන්න කාන්තාවක් තමුන්නාසලා හිතනවද? තමුන්නාසලගේ රජය ඇවිල්ලා දවස් 10යි. බය නැතුව ගිහිල්ලා ඔයගේ බොරු කතාවක් කියලා තමාගේ ජීවිතය, තමාගේ රැකියාව, තමාගේ දරුපවුලේ ආරක්ෂිතභාවය ඒ සියල්ලම අනතුරේ හෙළයිද? තමුන්නාසලගේ පර්ණ රජයේ ඉතිහාසය ගැන දැනුමක් තියෙන කෙනෙක්
බොහොම ස්තුති මන්ත්‍රීතුමා.
බොහොම ස්තුති.
කරු ස්වාමීන් වහන්සේ අතුරුනරියේ රතන තෙර. What's Honorable Ranil Wickremesinghe.
මේ සභාවේදී මහින්දානන්ද ඇමතුමා මං ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. මං එහෙම කුමන්ත්‍රණ කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ ගැන ඒ සිදුවුනේ දවසේම මම උද්‍යශාන්ත මන්ත්‍රීතුමා කිව්ව ඒ කාරණේ ගැන මේ සභාවේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. ඒත් මම විශේෂයෙන් එක කාරණයක් කියන්න කැමතියි. මේ තැටිය මේ CD තැටි ටික ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මාධ්‍යවල නිවේසින් ඉඳන් පොලිසිය බාරගත්තු. ඒත් දැන් මේ පොලිසිය බාරගත්ත තැටි හැම තැනම එනවා, මාධ්‍ය එනවා, හැම තැනම එනවා, හැම එක්කෙනාගේම පොදු දේපල හැටියට. ඒ නිසා මම කැමතියි ඔබතුමාට කියන්න, ඔබතුමා මාර්ගයෙන් කතානායකතුමාට පොලිසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මේ මන්ත්‍රීවරු අපි ඕනෑ එකක් කියන කාරණයක් දිහා බලලා කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. මිට වඩා ඇදගෙන යන්න උවමනක් නැහැ. දැන් අපි කියන්නේ කතානායකතුමාට කියලා නාස්ත ස්පීකර් to ask from the police, get hold of these CDs, he can inspect it in regard to members of parliament and other issues. And if anyone has violated any law, let this house know. That's all. Thank you.
Honorable Swami in advance.
Garu Sabhaparitumani, adadina mema vivade pavattenne ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ කතාවත් ඒ වගේම ඔහුගේ තුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් පිළිබඳව සංවාදයක් හැටියට මම මෙම සංවාදයේ බොහෝ කතාද අසාගෙන සිටියා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙපාර්ශයේ බහුතරයක් කතා කළේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ එතුමා ඉදිරිපත් කරපු අන්තර්ගතය නෙවෙයි, මොනවා හරි දෙයක් තමන් විසින් ක්ෂණිකව කියන එකක් තමයි කළේ. මං හිතනවා ඊට වඩා බරපතල විදියට ජනාධිපතිතුමන්ගේ කතා පිළිබඳව සංවාදයක් විමසා බැලීමක් රටේ අවශ්‍ය වෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මං හිතන්නේ කිසිම අවධානයක් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එතුමාගේ රාජාසන කතාවේ කර අදහස් පිළිබඳවත් ගැඹුරු හැදෑරීමක් අවධානය යොමු කිරීමක් නොමැතිකම ගැන මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම විපක්ෂයක් හැටියට ප්‍රතිපත්ති මූලකව ආණ්ඩුවට බලපෑමක් කරන්න කීතා වැදගත්. රටක ආණ්ඩුවක් ඉදිරියට යන්නේ ප්‍රතිපත්ති මූලක ගැඹුරු විපක්ෂයක් තිබුණොත් පමණයි. ඉතින් ඒක එකත් ඉතාම කනගාටුදායක තත්ත්වයක තිබුණේ. කොහොම වුණත් මම ජනාධිපතිතුමාගේ කතාවේ මූලික කාරණාවලට කලින් සුළු වේලාවක් අද ලෝකයේ ඇතිවිලා තියෙන තත්ත්වය පිළිබඳව මම කියන්න කැමතියි. ඔබ සෑම දෙනාම දන්නවා ඔස්ට්‍රේලියාවේ විශාල ප්‍රමාණයක් භූමි විනාශ වෙලා ගියා. ඒ වගේම මහ ගින්නකින්. ඒ වගේම අපි හැම දෙනාම දන්නවා ඇමසන් වනාන්තරය බ්‍රසීලයේ ඇතුළු රටවල් ගණනාවකට අයිති දැවැන්ත වනවියන්. ඒ කියන්නේ ඉන්දියාව වගේ ඉන්දියානු රට වගේ දෙගුණයක් දැවැන්ත කැලෑවක් ගණන් කරන්න බැරි බිලියන ප්‍රමාණයක ගස්කොළන් සත්ව සාක සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. ඔස්ට්‍රේලියාවේ මෑත වර්ෂයේ ලෝකයේ තියෙන ඒ රට මුහුණ දුන්න දරුණුම උෂ්ණත්වයට ලෝකෙ මුහුණ දුන්නා. කොටිම කිව්වොත් අද ලෝකය දැවෙන අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ මේ වෙනකොට ඇමරිකාව සහ ඉරානය අතර මැද පෙරදිග කලාපය තුළ යුද්ධය ඇතිවීමේ පීඩනයකට මුහුණ දීලා තියෙනවා. ඒ අතරම MCC ගිවිසුම හරහා ලංකාවේ යුද කලාපයක් ඇති කිරීමේ යෝජනාවකුත් මීට මාස ගණනාවකට කලින් තිබුණා. ඡන්දය පවතින කාලේ එක්සත් ජාතික පෙරමුණ වගින් ඉදිරිපත් කළ තිබුණා ඒකට අදාළ යෝජනාවක්. මෙන්න මේ සියලු කාරණා සැලකිල්ලටගෙන තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියන එක අපි සාකච්ඡා කරලා බලන්නට ඕන. විශේෂයෙන්ම ගෝලීය උෂ්ණත්වයේ තත්ත්වය අපි දන්නවා. සමහර රටවල සෙල්සියස් අංශක 3ක් පමණ, සමහර රටවල ලෝකයේ සෙල්සියස් අංශක 1කින් 1.5ක් වගේ අතර ප්‍රමාණකින් අද ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක 1ට පහලින් නවත්ත ගන්න තමයි අපි පැරිස් සමුළුවේදී කතා කරේ. ඒක අද වෙන විට සිහිනයක් බවට පත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ අද ඒ රටේ අග්‍රාමාත්‍යවරයා රට තියෙන ලොකුම චෝදනාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙනාපු ප්‍රඥප්තියට කිසිම අහුම්කන් දීමක් නොදී සම්පූර්ණයෙන්ම ගල්ලඟුරු නිදි විශාල වශයෙන් එළියටගෙන ලෝකෙම ගල්ලඟුරු සහ ගෑස් නිදි තියෙන විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ. ඒ වැඩිම ගෑස් සහ මේ ගල්ලඟුරු සපයන්නා බවට ඔස්ට්‍රේලියාව පත්වලා තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඉදිරිපත් කළා තියෙන වාර්තාවක් මේ පහුගිය කාලේ සාකච්ඡාවේ ඇමරිතුමා තමයි ප්‍රසිද්ධ කී විදුලි මණ්ඩලය මෙහෙම කියනවා කියලා. ඔස්ට්‍රේලියාවේ ගල්ලඟුරු ගොඩක් පාවිච්චි කරනවා. ඒක හන්ද ලංකාවේ අපිත් පාවිච්චි කළා තමයි උත්තරයක් වෙන්න ඕන කියලා. නමුත් අද ඔස්ට්‍රේලියාව ඒ ගල්ලඟුරු ලෝකෙටම විකිණීමත් ලෝකේ ගෝලීය වශයෙන් ඇතිවලා තියෙන තත්ත්වයත් උඩ අද ඔස්ට්‍රේලියාවට ඒකේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙලා තිනවා. මිනිස් ජීවිත නැති වෙලා තිනවා, ගෙවල් නැති වෙලා තිනවා, ඊටත් වඩා අතිවිශාල ප්‍රමාණයක් කැලෑසා වනවියන් නැති වෙලා තිනවා. එතන මේක නිවා ගන්න තියෙන ක්‍රමය මොකද්ද? ලෝකෙම එකඟ වුණා ගෝලීය උෂ්ණත්වය අඩු කරන 1993 තෙල් හා ගල්ලඟුරු පාවිච්චි කර ප්‍රතිශතය, ඒ කියන්නේ කාබන් එමිෂන් එක, කාබන් ධාරිතාව පිටවීම අපි අඩුම තරමේ 50%කින් කපන්න ඕන කියලා. ඉතින් කොහොමද 50%කින් කපන්නේ? ඒක අද යථාර්ථය බවට පත් වෙලා නැහැ. හැබැයි ලෝකයේ 2015 සියලු ජාතීන් එකඟ වුණා මේක අපි කළ යුතුයි කියලා. හැබැයි ක්‍රියාකාරී සැලැස්මට සම්මුතියක් තිබුණේ නැහැ. නමුත් දැන් වෙනකොට චීනය ඇතුළු රටවල් ගණනාවක්, විශේෂයෙන්ම ස්විස්රලන්තය, ජර්මනිය වගේ රටවල් දැන් ගල්ලඟුරු බලාගාර ගලවමින් තමන්ගේ රටේ ගල්ලඟුරු තිබෙද්දි පස්සට යනවා. අපේ රටේ ප්‍රතිපත්තිය මොකද්ද? මන් දන්නේ මේ ආණ්ඩුවේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා රිනෝබල් එනර්ජි නැත්තම් පුනර්ජන්නීය බලශක්ති තමයි එතුමාගේ ප්‍රතිපත්තිය කියලා. හැබැයි විදුලි බල මණ්ඩලයේ කතා කරන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂ සමයේ ගල්ලඟුරු බලාගාර 5ක් 2025 ජන්න සැලැස්මට එකතු කරලා තියෙනවා. ඒ සැලැස්මෙන් තොර සැලැස්මක් අපි ඉදිරිපත් කළා තියෙනවාද? අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර, කැබිනට් එක අතර එහෙම සාකච්ඡාවක් තියෙනවාද? අද ලෝකෙම මේ ගල්ලඟුරු නිසා ඇතිවෙච්ච ප්‍රතිවිපාකයෙන් ගැලවීම සඳහා රටවල් ඉදිරියට යද්දී අපි කිසිම සැලැස්මක් අද ඉදිරිපත් කළ නැහැ. මම ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන කතාවට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ ජනාධිපතිතුමාගේ හඬ. එතුමා කියන ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට, ලෝකයේම ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් කරන නම් අපිට ගල්ලඟුරු පාවිච්චි කරන්න කිසිම අයිතියක් නැහැ. එහෙනම් විකල්පයක් අපිට තියෙනවද? මම මේ ගැන එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාවත් කිරීම සඳහා මා කරුණු කීපයක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම එතුමා ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන් බලශක්තිය පිළිබඳ බොහොම පැහැදිලි අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. එතුමා උපරිම වශයෙන් විකල්ප බලශක්තිය නැත්තම් පුනර්ජනනීය බලශක්තියෙන් ගමන් කරනවා කියලා. සාමාන්‍යයෙන් ජල විදුලිය අපේ නියඟ කාලෙට 20%ක් පමණ වෙනවා. ඒක සමස්තයකට 30%ක් පමණ වෙනවා. අපිට විශේෂයෙන්ම මෙගාවොට් 900ක් විතර අපි ගල්ලඟුරු වලින් තමයි දැන් ලබා ගන්නෙ. ස්ථාවර විදුලියක් හැට අපි ලබා ගන්නෙ ගල්ලඟුරු වලින්. අනිත් එක එහාට මෙහාට තල්ලු වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ කාල ඉවරයි.
මම කව විනාඩියක් දෙකක් දෙන්න පුළුවන්ද? විනාඩි දෙකක් දෙන්න මට අනේ කරුණා කරලා පින් සිද්ධ වෙනවා. ඊළඟට අපි අරගෙන බලන්නට ඕන දැන් මම ඉක්මනින් කියන්නම් ගරු සභාපතිතුමනි අපට පොම්ස්ටර් රේජ් කියන එක ඒ කියන්නේ අපේ පහලට වැටෙන වතුර අපට උඩ ගබඩා කරලා ස්ථාවරව අපට විදුලිය ලබා ගන්න පුළුවන්. ඒක ජල විදුලිය කියන එක ස්ථාවර එකක් ඒක අපි කරන්න ඕන. ඒ වගේම දැනට යෝජනා කරලා තියෙන විදිහට අපට තවත් විදුලි බලාගාර දෙකක් ඒ කියන්නේ විශේෂයෙන්ම අපට වික්ටෝරියාවල සහ වික්ටෝරියාවලන් 220කුත් ඒ වගේම තවත් අතිරේක 220ක් අපට නිර්මාණය කරන්න ඉඩකඩක් තියෙන බව ඒක විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මීම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි බැටරි වල විදුලිය ගබඩා කිරීම සම්බන්ධයෙන් 2017 වෙනකොට තිබුණු තත්ත්වයට වඩා 2019 තත්ත්වෙ දියුණු වෙලා තියෙනවා. එහෙනම් බැටරි වල අපි විදුලිය කොච්චර ගබඩා කරන්න පුළුවන්ද කියලා බැලුවොත් අපට විදුලිය කියන්නේ සූර්යාලෝකය බැටරි වල තැම්පත් කරන්න පුළුවන් නම් ඒක ස්ථාවර විදුලියක්. ඒක දවල් කාලේ රෑ කාලේ කියන අපට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් නිවර්තන කලාපී රටක් හැටියට සූර්යාලෝකයෙන් වැඩිම විභවයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජල විදුලිය අපේ පීක් අවර්ස් වල නැත්නම් අපේ විදුලිය 6 සිට 9 දක්වා තමයි වැඩියෙන් පාවිච්චි කරන්නේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම ජනාධිපතිතුමාගේ කතාවේ අවධානය යොමු කරනවා විශේෂයෙන් මෙතුමා. එමෙන්ම මේ ජනාධිපතිතුමාගේ වචන වසවිසෙන්තර ආහාර නිෂ්පාදනය ආරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමත් අපේ ප්‍රතිපත්තියේ කොටසක්. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළකුත් මෙයට අයත් වෙනවා. ඉතින් මේ විදිහට තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳ එතුමගේ ප්‍රතිපත්ති ඉතාම පැහැදිලිව සටහන් කරලා තිනවා. අපි ඒ ගැන අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහසක් තියෙනවද? අපි අතර සාකච්ඡාවක් තියෙනවද? එහෙම කරන්න පුළුවන්ද? වල් පාලනය කරන්න පුළුවන්ද? ගරු සභාපතිතුමනි, ඉහළම තාක්ෂණයේ පාවිච්චි කිරීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වසවිසෙන් තොර නැත්තම් පරිසර හිතකාමී ගොවිතැනේ පරමාදර්ශයට පත් කරන්න පුළුවන්. අපි ලබා ගන්නා වූ අස්වැන්න අපේ අත්දැකීම් අත්හදා බැලීම අනුව අර්ථපල් වේවා වී වගාවයා දෙගුණයක් කරන්න පුළුවන්. අපි වී ගොවිතැනේ අවුරුද්දකට 120ක් අපි වගා කරනවා. තේවල අපට අක්කර 105ක් තියෙනවා. මේ හැම එකකම අපට අස්වැන්න මේ නවීන තාක්ෂණයත් එක්ක ගෙනියන්න පුළුවන්. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවේ බොහොම පැහැදිලිව තියෙනවා ඩ්‍රිප් ඉරිගේෂන් වලින් ඒ කියන්නේ ජල බිඳු ක්‍රමය. ඒක ඊශ්‍රායලයේ ඉතාම ඉහළින් පාවිච්චි කරන රටක්. ඒ නවීන තාක්ෂණේ පාවිච්චි කරලා අපිට වියලි කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ලංකාවේ 30,000ක් විතර තියෙනවා. අද ලෝකෙම පිළිගන්නවා අපේ කාලගුණ විපර්යාස නිසා ජල ගබඩා කිරීම තමයි ඉතාම අත්‍යවශ්‍ය දේ. අපිට ඒ තාක්ෂණය අපේ මුතුන් මිත්තෝ මහා පරකුඹාගේ පටන් ඊට පස්සට ගියාට පස්සේ අපිට පේනවා මහසෙන් යුගය දක්වා ඇතුළට යනකොට
යෝරු ස්වාමීන් වහන්සේ කාලය අවසන්
අනු සභාපතිතුමනි මම අවසන් කරනවා. ඒ ගැව් ටික අපි ආපහු ගොඩනගා ගැනීම වැදගත්. ඒ නිසා මේ බොරු සිංගප්පූරු සිහින ලෝකයේ ආයෝජක වෙනවා බොරු කතන්දර නෙවෙයි අපේ රට ජනාධිපතිතුමා කිව් විදියට තිරසාර සංවර්ධනයේ ආදර්ශයේ බාට මේ පුංචි ශ්‍රී ලංකාව පත් කරන්න පුළුවන්. ඒකෙන් අන්තර්ජාතිකව අර ඇමරිකාවේ වෙළඳ බලවේග වලින් වෙන බලපෑම යුද බලවේග වලින් වෙන බලපෑම අපට ගලව ගන්න
පුළුවන්.
ස්වාධීන රටක් බවට අපට පත් වෙන්න පුළුවන්. කරු සභාපතිතුමනි මම බොහොම ස්තුතියි මේ කතාව අවසන් කරනවා.